Honorable Shanakin Rasamanikam, you have 12 minutes.
Thank you. අද දවසේ ඇත්තටම මේ IMF එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ මේ කරගෙන යන විවාදය පිළිබඳව විශේෂයෙන්ම කරුණු කීපයක් කියන්න ලැබීම ගැන සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ IMF එක පිළිබඳව මේ තියෙන විවාදය. මේ විවාදය පවා ඉතාමත්ම මන් දකින්න විදිහට මේක ඉතාමත්ම අනවශ්‍ය.
Order please. Honorable Mathura Vithanage to the chair.
මේ වෙලාවේ නම් මගේ වෙලාව පටන් ගන්න. ඇත්තටම මේ IMF එක පිළිබඳව මේ දවස් 3ක් යන විවාදයේම ඉතාමත්ම අනවශ්‍ය විවාදයක් කියන එක මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මම මේ විවාදය අනවශ්‍ය විවාදයක් කියලා කියන්නේ මම හිතන්නේ 2017 නොවැම්බර් මාසේ 18 වෙනිදා මේ හිරු ටීවී එකේ ආපු නිවුස් එක තියෙනවා දවසකට පාර්ලිමේන්තුව රැස් වෙන්න මිලියන 25.7ක වියදමක් යනවා කියලා මම හිතන්නේ උද්දමනයයි ඔක්කොමත් එක්ක දැන් මේ වෙනකොට ඒක මිලියන 30ක් දක්වා මම හිතන්නේ වැඩිලා ඇති. ඒතර පෞගිය දවස් තුනේම මේ කරපු විවාදය මේ IMF එක පිළිබඳ කරපු විවාදය කිසිම වැඩකට නැති විවාදයක්. මම ඇයි මේක කිසිම වැඩකට නැති විවාදයක් කියලා කියන්නේ මේ වෙනකොට IMF එකත් එක්ක තියෙන agreement එක අස්සම් කරලා ඉවරයි. අද දවසේදී මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා විවාද කරලා වාද විවාද කරලා මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගෙන මේ IMF එක සමග කරන agreement එක පිළිබඳව ඉදිරි අනාගතයේදී අපි තීන්දුවකට ලැබිලා අස්සම් කරනවද නැද්ද වගේ මේ කතිකාවක් තිබ්බනම් අපිට කියන්න පුළුවන් මේ IMF එක සම්බන්ධ මේ විවාදය වැදගත් විවාදයක්. ඇත්තටම අද දවසේදී මේ හවස් වරුවේදී කරන මේ ඡන්දය දීම හෝ ඡන්දය නොදීම තුලින් කිසිදු වෙනසක් ඇති වෙන්නේ නැහැ. මොකද agreement එක අස්සම් කරලා ඉවරයි. මේ අපි ඡන්දය දුන්නත් එකයි ඡන්දය දුන්න නැතත් එකයි මේ වෙනකොට රජයේ මේ IMF එකේ වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන ඒක නිසාද දෙමළ ජාතික සංධානයේ වශයෙන් අපි මේ ඡන්දයේදී අපි සහභාගී වෙන්නේ නැහැ කියන එක ප්‍රථමයෙන් කියන්න ඕනේ. මොකද මේක වැඩකට නැති ඡන්දයක්. හැබැයි ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හැමෝම නෙවෙයි සමහර මන්ත්‍රීවරුන්ට මං හිතන්නේ මේ විවාදය පිළිබඳවවත් මේ IMF එකේ තියෙන මේ කොන්දේසි පිළිබඳව මොකද්ද මේක පිළිබඳව දැනුමක් නැහැ කියන එක මට පෙර කතා කරපු සියලුම කතිකයන්ගේ සමහර කතිකයන්ගේ කතාවන්හිදී පැහැදිලි. හැබැයි ඉතින් ඒක අරුම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද අපේ පාර්ලිමේන්තුවේ සභානායකතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම සභායි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අගමැතිවරයාගෙන් පස්සේ ප්‍රධානම නිලධාරියා සුසිල් ප්‍රේමසයන්ත ඇමතිතුමා මාර්තු මාසේ 2023 මාර්තු 21 2023 කියලා තියෙනවා ශ්‍රී ලංකාව තමයි ඉතාමත්ම වේගයෙන්ම IMF එකත් එක්ක agreement එකට එළවෙච්ච රට කියලා. ඇත්තටම ගරු ඇමතිතුමාට පැහැදිලි කරන්න ඕනේ මේ fact search කියන fact check කියන ආයතනය මේ කියලා තියෙනවා ශ්‍රී ලංකාව ඇවිල්ලා මාස 7ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දවස් 210ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා IMF එක agreement එකට. පහුගිය ඉතිහාසයේදී IMF එකත් එක්ක සමග මේ එකඟතාවයන්ට එළඹිච්ච රටවල් භාගයක් දවස් 46ක් වැනි කෙටි කාලයකදී මේ agreement එකට එළඹිලා තියෙනවා. ඊට ඉතුරු කණ්ඩායම දවස් 100කට වඩා අඩු කාලයක් තුලදී IMF එක agreement එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ඊට අමතරව කියලා තියෙනවා එතුමා එදා මේ IMF එකත් එක්ක ශ්‍රී ලංකාව සියලු දේවල් වලට agree වෙලා ඒ කියන්නේ IMF එකේ කොන්දේසි ඔක්කොටම agree වෙලා මේ IMF agreement එක අස්සම් කරපු නිසා අනෙකුත් අවස්ථාවල මීට පෙර අවස්ථාවල IMF එකත් එක්ක agreement එක කරන් පස්සේ තමයි IMF එකේ නිර්දේශ ක්‍රියාත්මක කළ තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි IMF එකේ නිර්දේශ ක්‍රියාත්මක කරලා තමයි agreement එක අස්සම් කරන්නේ. ඒක නිසා ඉතාම පැහැදිලි විශේෂයෙන්ම සමහර මන්ත්‍රීවරුන්ට මේක ගැන දැනුමක් නොතිබීම ඉතාමත්ම පැහැදිලි. මොකද මේ extended fund facility කියන එක මේක ඇවිල්ලා $2.9 billion $3 billion අතර ප්‍රමාණයක් ඒක කොටස් වශයෙන් තමයි ලංකාවට මුදල් ලැබෙන්නේ. ඉතින් මේ වෙනතුරු මම හිතන්නේ මාර්තු මාසෙ වෙනකොට අපිට මිලියන 333ක් වගේ ඩොලර් මිලියන 333ක් වගේ ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. මීළඟ රිවියු එක තියෙනවා සැප්තැම්බර් මාසෙ වෙනකොට. එතකොට ලංකාවට IMF එකෙන් මේ පොරොන්දු වෙච්ච ඩොලර් බිලියන 2.9ක් හෝ 3ක් හෝ පමණ මුදලක් අවසාන ගෙවීම ලංකාවට ලැබෙන්නේ 2027 මාර්තු පළවෙනිදා. ඉතින් මේ බිලියන 3 ඊළඟ දැන් අපි ඉන්නේ මැයි මාසේ 2023. ඊළඟ අවුරුදු 4 ඇතුළත කාලයක් මාස 6න් 6ට වගේ තමයි අපිට මිලියන 300 හරි මේ ප්‍රමාණය ඉල්ලලා ලැබෙන්නේ. මේ මුළුදැම ලැබිලා අවසන් වෙන්නේ 2027 මාර්තු මාසෙ. ඉතින් ඇත්තටම මේ IMF වැටසටහන අපි දන්නවා පහුගිය කාලයේදී මේ රට මේ තත්ත්වයට අද ඇදලා වැටලා තියෙන්නේ රට තුල ඉන්න විශේෂඥයින් රට තුල ඉන්න නියෝජිතයින් ජනතා නියෝජිතයන් කියන දේවල් අහුන්කන් නොදී Tamanṭa ඕන ඕන විදිහට තීන්දුව తీරන ගැනීම තුලින් තමයි අද වෙනකොට මේ රටට මේ ඉරණම ඇත්තලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුව මං හිතන්නේ මේ IMF වැඩසටහන යටතේ කියලා තියෙනවා සමහර ගවර්නන්ස් ඉෂුස් ඒ කියන්නේ මේ ලංකාව තුල ගවර්නන්ස් ඒ කියන්නේ ලංකාව පාලනය වෙන හැටි ලංකාව තුල අලුත් පනත් ගෙන ඒම තුලින් ලංකාව තුල දෙන දූෂණේ වංචාව නැති කිරීම ලංකාව තුල තියෙන සමහර රජයේ රජයේ සමහර තියෙන දැන් සෙන්ට්‍රල් බැංක් වගේ දේවල් අවභාවිතා කිරීම වගේ දේවල් වල වෙනස්කම් ඇති කරන්න ඕනේ කියලා විශාල විශාල දේවල් රාශියක් කියලා දෙනවා ඉතින් මං හිතන්නේ යුක්‍රේන් වගේ රටවල් ගවර්නන්ස් ඒ කියන්නේ ලංකාව රට පාලනය කිරීම පිළිබඳව ඒ තියෙන IMF වගේ ආයතන වලින් දාලා තියෙන කොන්දේසි ක්‍රියාත්මක කරලා දෙනවා යුක්‍රේන් වගේ IMF එකට ගිහිපු රටවල් හැබැයි ශ්‍රී ලංකාව 2023 මාර්තු වෙනකොට පාවා සමහර දීලා තියෙන දේවල් වලින් 125ක් වගේ ප්‍රමාණයක් තමයි අපි we have met ඒ කියන්නේ out of the conditions that the IMF set out by in March we have only met 25% of some of the governance issues so when you restructure a country it's not only the taxation part you have to restructure the governance side of it as well ප්‍රතිපත්තිමේ තීන්දුව తీරන වෙනස්කම් ගන්න ඕනේ හැබැයි ලංකාවේ රජය මොකද්ද කරලා තියෙන්නේ IMF එකේ agreement එක අස්සම් කරලා මේ වෙනකොට කොහෙන් මේ දත්ත හොයාගත්තද කවු කාගේ උපදෙස් ගත්තද කියලා අපි දන්නේ නැහැ මේ වෙනකොට ගවර්නන්ස් ඉෂුස් ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ රට පාලනය කිරීම තුළදී රටේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න ඕන දේවල් කිසිම දෙයක් කරන්නේ නැතුව සමහර එකක් දෙකක් සඳහා ආරම්භයක් කරන් තියෙනවා කිසිම දෙයක් කරන්නේ නැතුව IMF එකෙන් බදු සම්බන්ධව කියපු සියලු ප්‍රතිපත්ති ජනතාව අතර මේ බදු පාරලා තියෙනවා දැන් මම උදාහරණයක් වශයෙන් කියනවා නම් විශේෂයෙන්ම ලංකාවේ මං හිතන්නේ pay tax ඒ කියන්නේ ලංකාවේ pay tax ගෙවන්නේ 2019 තිබ්බ මොකද පහුගිය අවුරුදු 13 අවුරුදු 3 ඇතුළත ගෝඨාභය රාජපක්ෂගේ මෝඩ තීරණ නිසා pay tax එහෙම නැති කරා 2019 දී 11,49,883 දෙනෙක් pay tax ගෙවලා තියෙනවා එතකොට 36%ක් වගේ ප්‍රමාණයක් ඒ ඒ ඒ කණ්ඩායම නම් ආයපව pay tax ගෙවන්නේ 36%ක් වමන බදු මේ මිලියන 1.1ක් ජනතාව මේ රට තුල ගෙවන්න ඕනේ. ඉතින් මිලියන 1.1ක් ජනතාවගෙන් මේ බදු pay tax කියන මේ බද්ද අය කරගන්න ඕනේ. හැබැයි withholding tax withholding tax අපි interest විතරක් ගත්තොත් ඒ කියන්නේ අපේ interest එක විතරක් interest ප්‍රමාණය විතර interest මොනවද කියන්නේ interest පොලිය පොලිය පොලි withholding tax income එකේ පොලිය විතරක් ගෙවන්න තියෙන ආයතන 1627ක්. ඉතින් මේ ආයතන 1627 හරහා ලංකාවේ ඒ කියන්නේ මුදල් බැංකුවේ මුදල් තැන්පත් කරලා තියෙන පුද්ගලයන්ගෙන් 105ක බද්දක් තමයි මේ වෙනකොට IMF කරා එකඟ වෙලා අපි 105යි බදු අය කරගන්නේ. එතකොට මේක 105ක් අය කර ගැනීම තුලින් විතරක් ඩොලර් බිලියන 90ක ආදායමක් ලංකාවේ රජයට ලැබෙනවා. මේක 10%ක් අපි කරොත් එහෙම බිලියන 180ක් වගේ ප්‍රමාණයක් ලංකාවට බදු ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ 105ක් තියෙන එක 10%ක් කරොත් බිලියන 90ක වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න 2019 තියෙන දත්ත අනුව 11,49,883 දෙනෙක්ගෙම pay tax සමන්ගේ පඩියෙන් ලබා ගන්න ප්‍රමාණය රුපියල් බිලියන 100ක්. ඉතින් ආයතන 1627ක් යටතේ තියෙන මේ ස්ථාවර තැන්පතු වලට ගෙවන පොලියේ ආදායමෙන් තව 105ක් වැඩිපුර අපි ලබා ගැනීම තුළින් ලංකාවට බිලියන 90ක ආදායමක් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒතර සමහර අවස්ථාවල කියන්න පුළුවන් නෑ මේ අවුරුදු 65ට වැඩි කට්ටිය පව් ඒගොල්ලන්ගේ ස්ථාවර තැන්පතු වලින් එන පොලියෙන් තමයි ඒගොල්ලන් ජීවත් වෙන කියලා කියන්න පුළුවන්. අපි අවුරුදු 65ට වැඩියකින් අපි ආය කරගන්න ඕනේ නෑ. සමහර අපි ක්‍රයිටීරියා එකක් දාලා සමහර ව්‍යාපාරික ඉන්නවා අද ලංකාවේ තියෙන පොලි අනුපාතයත් එක්ක කෝටි ප්‍රකෝටි ගණන් බැංකුවල දාලා ඒ පොලිය ගන්න කට්ටිය ඉන්නවා මේ කණ්ඩායම වලින් 105යි අපි අය කරගන්න. ඉතින් මේ වගේ 10%ක් අය කර ගැනීම තුළින් බිලියන 90ක් වැඩිපුර ආදායමක් ලබා ඉතින් මම දන්නේ නැහැ කොහෙන්ද මේ දත්ත ලබා ගන්නේ කවුද මේ දත්ත ලබා දෙන්නේ. ඉතින් IMF වැඩසටහනට යන්න කලින් හරියට මේ දත්ත ටික ලබාගෙන තිබ්බනම් අද වෙනකොට බිලියන 90ක් වැඩිපුර ගන්න තිබ්බා. මේ බිලියන 90 ගැනීම තුලින් ලක්ෂ 11 1.1 මිලියන් ලංකාවේ ඉන්න පුරවැසියන්ට මේ බදුබර පටවන්න නැතුව අපිට ඉන්න අවස්ථාවක් තිබ්බා. හැබැයි රටේ පාලකයන්ට ලංකාවේ ඉන්න ජනතාව සාමාන්‍ය ජනතාව බදු ගෙවන එක පිළිබඳව ඉතා ගැටලුවක් නැහැ. ලංකාව තුළ හදන්න ඕන දේවල් හදන්න නැතුව ලංකාවේ ජනතාවට බදු දාලා තියෙනවා. එක අතකින් බදු ගෙවනකොට ඒ වගේම තමයි ලෝයර්ස්ලා වෙන්න පුළුවන් ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන් ඉංජිනේර්ස් වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ ඒ ආදායමට ගෙවන බදු ඒ ඇවිල්ලන සෝස් එකෙන් ඒ කියන්නේ දැන් මම ගිහිල්ලා දොස්තර කෙනෙක් හම්බ වෙනවා මම දොස්තර රුපියල් 10000ක් මගේ ෆී එක ගෙවනවා දොස්තර ඒ 10000ෙන් බද්ද මම ගෙවනකොටම මේ 10000 බද්ද රජය අය කරගන්නවා නම් කෙලින්ම රජයට මේ බදු ප්‍රමාණය ඇද්ද ඇද්ද වෙනවා.
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
අද වෙනතුරු අද වෙනකොට මේ බදු ප්‍රමාණය දොස්තර පස්සේ කියනවා. දොස්තරත් කියනවා මම බදු ගෙවන්න කැමතියි. හැබැයි අමාත්‍යයන් සර කරන හොරගම් නවත්තන්න. ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්න අපි බදු ගෙවන්නම්. ඉතින් එහෙම නැතුව දොස්තරලාගෙන් බදු අරගෙන මේ බදු සල්ලි නාස්ති ගන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ වගේම තමයි එක්සයිස් ටැක්ස් එක. මේ වෙනකොට මං හිතන්නේ ලංකාවේ රෙවනියු එකේ බිලියන 100 මං හිතන්නේ ලංකාවේ බජට් එකේ අයවැයෙන් බිලියන 140ක් අපි සුරාබදු වලින් ආදායම ලබා ගන්නවා කියලා තියලා තියෙනවා. හැබැයි සුරාබදු වලින් ආදායම ලබා ගන්න මේ වෙනකොට කියලා ගහලා තියෙන බද්දෙන් මම හිතන්නේ බිලියන 92යි ටොබැකෝ ඇල්කොහොල් මේ කම්පැනි දෙකෙන් ගහ ගන්න බද්ද බිලියන 92යි දැන් තියෙන බද්ද ගහගත්තොත් එහෙම අපි ලබන්නේ ලංකාවේ බජට් එකේ තියෙන බිලියන 140 ප්‍රමාණයක් අපි ලැබෙනවා කියලා. ඉතින් මේ බිලියන 58 ලබා ගන්න IMF එකට මේ කොන්දේසි අපි එකග වෙනකොට 100ට මොකද්ද ප්‍රතිශතය අපි ගහන්නේ කියන එක පිළිබඳ හරි දත්ත ලබා දීලා නැහැ. IMF එකෙන් කියලා තියෙනවා ලබන ජනවාරි වෙනකොට ඉන්ඩෙක්සින්. ඒ කියන්නේ ලංකාවේ තියෙන උද්දමනයේ ප්‍රතිශතය අනුව අපි බදු වැඩි කරමු කියලා. ඉතින් හැබැයි රටේ ආණ්ඩුව කියනවා ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට උද්දමනයේ සිංගල් ඩිජිට් 10%ට අඩු වෙනවා කියලා. ඒතර බදු ගහන්න ඕන කාලේ බදු ගහන්න නැතුව ඒ ආයතන වලට සහනයක් ලබා දෙනවා රජයෙන් බිලියන 50 බිලියන මං හිතන්නේ 48ක ප්‍රමාණයක් බදු ගහනවා. දැන් ජනවාරි ජූනි මාසේ ආයෙ රිවියු එකක් තියෙනවා. ඒකෙන් 20%ක් ආයෙ බදු වැඩි කරත් අපිට බදු වෙන්නේ බිලියන 99යි. අපේ රාජ්‍ය ආදායමට ලැබෙන්න ඕන බදු වලින් බිලියන 41ක් අපිට අහිමි වෙනවා. ඉතින් මේ වගේ IMF එක හරහා අපි මේ ගන්න IMF එකත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක පිළිබඳව පාර්ලිමේන්තුවේ තුල හරි විවාදයක් කරලා මාර්තු මාසෙට පෙර විවාදයක් කළා. මේ වගේ කරුණුත් ඇතුල් කරගෙන මේ IMF එක ඇග්‍රීමන්ට් එක මෙතන පාර්ලිමේන්තුවේ යෝජනාව කියලා වාද විවාද කරා නම් ඡන්දයක් තියෙන එක පිළිබඳ අපිට ඡන්දයේ සහභාගී වීමෙන් පළක් තිබේ. හැබැයි ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ මේ අවස්ථාවේදී IMF එකෙන් ලැබෙන මේ ණය ප්‍රමාණයක් පමණයි.
අවසන් කාලය අවසන්යි.
අවසන් කරනවා. IMF එකෙන් ලැබෙන්නේ බදු IMF එකෙන් ලැබෙන්නේ බිලියන 2.9 එකත් අවුරුදු 4ක් වගේ කාලයක් තුළ. හැබැයි මේ ලංකාව මේ වැටලා තියෙන තත්වෙන් ගොඩ එන්න අවශ්‍ය නම් විශාල වශයෙන් මේක රටට ආයෝජන ගේන්න ඕනේ. විශාල වශයෙන් ආයෝජන ගේනවා නම් ශ්‍රී ලංකාව අපිට තියෙන මේ මානව හිමිකම් පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් විසඳලා නැතිව තිබෙන මේ දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳගන්න ඕනේ. බලය බෙදීම පිළිබඳව ස්ථාවර තීරණයක් අරගෙන ඒක කරන්න ඕනේ. ඒ බලය බෙදීම තුලින් අපි කරන්නේ උතුරු නැගෙනහිරට පමණක් අපිට පුළුවන් විශේෂ වශයෙන් ආර්ථික කේන්ද්‍රයක් වුණත් ඇති කරන්න පුළුවන්. ඒකට දෙමළ ජාතික සන්ධානයේ අපි සහයෝගය දෙන්න ලෑස්ති. දෙමළ ජාතික සන්ධානයේ අපේ
මන්ත්‍රීව අවසන් කරන්න
අවසන් කරනවා. දෙමළ ජාතික සන්ධානයේ අපි ජනාධිපතිතුමාට මේ කියලා දෙනවා. ඉතින් වැඩි කල් ගන්නේ නැතුව වහාම මේ ඡන්දයේ කල් දාදේ වහාම පළාත් සභා ඡන්දයේ පවත්වන්න. වහාම මේ පළාත් සභාවල තියෙන බලය ලබා දෙන්න. දිගු කාලයක් තිස්සේ නොවිසිදුරු මේ දෙමළ ජනතාවගේ දේශපාලන ඒක තමයි රූට් කෝස් එක. මේ රූට් කෝස් එක
ඇඩ්‍රස් කරන කල්
මේ රටේ IMF එක හරහා අපිට ඉදිරි අනාගතයක් නැහැ. ආයෝජන ගෙනීමේ වැඩපිළිවෙලකට අපි එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති. හැබැයි මේ පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවෙන් පිටත් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩුව ලෑස්ති නම් අපිට මේ රට ඉදිරි අනාගතයේ සුබදායි තැනකට ගෙනියන්න පුළුවන් කියන කියලා අවස්ථාව ලබා දීමට ස්තුතිවන්තලා මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
මීලනගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විනාඩි 18ක කාලයක්
මුලසනේ සභාපතිතුමනි පයිතාපත් සන්තෝෂ වෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම ආර්ථික විශේෂඥයාගේ කතාවෙන් පස්සේ රසමණික මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම ආර්ථික විශේෂඥයාගෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන that's not a point of order I said I'm happy හරි ගරු මුලසනේ සභාපතිතුමනි
මන්තුමා විතර මොකද point of order එක
ඔව් ගරු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා මම ඇවිල්ලා බැචලර් ඔෆ් කොමර්ස් මම ෆිනෑන්ස් ඩිග්‍රියක් කරේ I'm a CPA ඔබතුමා වගේ ඉන්ෂුරන්ස් බ්‍රෝකර් කෙනෙක් වෙලා ඉන්ද්‍රිය වල මෙතනට ඇවිල්ලා පාර්ලිමේන්තු කඩේ කියලා ඇමතිකම් ගත්තේ නැහැ ආර්ථිකය ගැන මම දන්නේ
ඒක නිසා අවසන් කරන මේ ඔව් මහින්දානන්ද ඇමතුමා
ඔය ඒ වගේම LTT එකෙන් මාස්පතා පටිගන්නෙත් නැහැ ඒ ඩෑෂ්බෝඩ් එකෙන් පටිගන්නෙත් නැහැ ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කේ LRC ඉඳන් හොරෙන් අල්ලගෙන බඩු ගන්නෙත් නැහැ අකර 150ක් ගන්නෙත් නැහැ ඒ මොනවත් කරන්නේ නැහැ මුලසනේ සභාපතිතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ එකගතාවයේ පිළිබඳ විවාදයයි අපි මේ කරන්නේ අපි ගත්තොතින් මුලසනේ සභාපතිතුමනි 2020 වසරේ මුල සිටම ගත්තොත් රටක් හැටියට අපි මුණ දුන්න දවැන්ත ආර්ථික අර්බුදයක අපි හිටියේ අපිට මතකයි 2020 මාර්තු වෙනකොට මේ රටේ 5%ට තිබුණ උද්දමනය 120 ඉලක්කය දක්වා නගිනවා අපි දැක්කා. ඒ වගේම අපි වසරකට රාජ්‍ය ණය US බිලියන 6ක් ගෙවන්න ඕනේ. ඒ ණය ගෙවන එක අපි අත්හිටවන්න සිද්ධ වුණා. ඒ වගේම අපේ විදේශ සංචිත US බිලියන 22කට අඩු වුණා. එවගේම අපට සංචාරක ව්‍යාපාරයෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රේෂණ සියල්ල අපට නැති වෙමින් ගියා. එවගේම ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ අගයකට ගියා. එවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ 100%කින් මිල ඉහළ ගියා. එවගේම විදුලිය, තෙල්, ගෑස් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ බරපතල රටේ හිඟයක් ඇති වුණා. එවගේම රටේ බරපතල සමාජ අසහනයක් ඇති වුණා. මේ සියල්ල අවසාන ප්‍රතිඵලය වුණේ මුලසනේ සභාපතිතුමනි මහජන ඡන්දෙන් පත්විත රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉවත් වෙන තැනට මෙරටේ ජනතාව පාරට බැස්සා. මේ අභියෝග හමුවේ අපි දැක්කා ඉන් පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාරගත්තා. ඒ අභියෝගය බාරගත්තට පස්සේ මේ අර්බුදයට මුහුණ දීම සඳහා එතුමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හැර වෙන විකල්පයක් නැහැ කියන එක තමයි අපිත් විශ්වාස කරන්නේ. ගොඩක් අය කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න නැතුව විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම සජබ තමුන්නාසලගේ විපක්ෂ සමහර මන්ත්‍රීවරු කිව්වා මොකටද ජනතා අපි යන්නේ IMF එකට. දරාසමණික්ක මන්ත්‍රීතුමා කිව්වා US බිලියන 2.8ක් ගන්න මේ වාර්කේ US බිලියන 330ක් ගන්න අපි මොකටද මෙච්චර පාච්චල් වෙන්නේ, අපි මොකටද මෙච්චර යන්නේ කියලා කිව්වා. එහෙනම් අපිට තිබුණා දැන් එතුමාලා කියන විදිහට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හොයා ඉන්න තිබ්බා. අපිට නොකියා නම් මොකද්ද වෙන්නේ? අපි නොකියා නම් අපි තවත් ලෙබනනයක්, එහෙම නැත්නම් ආජන්ටිනාවක්, එහෙම නැත්නම් සිම්බාබ්වේක් කරනවා. මේ රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ? ඒ රටවල් වල ජනගහණයෙන් 75%ක් විදේශගත වෙලා. ඒ රටවල් වල උද්දමනය 10,000කින් ඉහළ ගිහිල්ලා. අද ලෙබනනේ ගත්ත දින උද්දමනය 200යි. ඉතින් විපක්ෂය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපි එතෙන්ට ගෙනියන්න කියලාද? මුලස්සනේ සභාපතිතුමනි අද මේ විපක්ෂය ගෙනාපු තර්කය දැන් එතුමාක්වා එතුමාට රාසමාණික මන්ත්‍රීතුමාට බැචලර්ස් ඔෆ් කොමර්ස් තියෙනවා මොනවාද බැචලර්ස් එතුමාට ඇකවුන්ට්ස් ගැන තියෙන මොනවාද තොරතුරු ගැන කිව්වා. එතුමා කිව්වා විපක්ෂයේ හැම කෙනෙක්ම වැඩි පිරිසක් කිව්වා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට හම්බෙන US බිලියන 2.8යි කියලා. මේ 2.8 කරගෙන තමයි අපි මේ සියලු දේවල් කරන්නේ. මේ 2.8 ගන්න තමයි මේ සියලු දේ කරන්නේ, බදු වැඩි කරන්නේ, පාඩු ලබන ආයතන විකුණන්න හදන්නේ. ඇයි මේ පාවා දීම කරන්නේ කියලා අපි කියන්න ඕනේ. ගොඩක් අය මේක දැනගෙන නොදැන වගේ ඉන්නවා. මුලස්සනේ සභාපතිතුමනි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යාම තුල අපිට ලැබෙන මූල්‍යම වාසිය US බිලියන 23.8ක්. US බිලියන 2.8ක් නෙවෙයි, අපි අවුරුද්දකට ගෙවන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි US බිලියන 6ක් නෑ, විදේශ ණය විතරක් දෙන US බිලියන 6ක්. මේක ප්‍රතියෝගිත කරන්නේ තුල මේක US බිලියන 2.8කට අඩු වෙනවා. ඒ හරහා අපට ඉතුරු වෙන මුදල US බිලියන 10.8යි. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තුනේම එකතු අපිට හම් වෙන US බිලියන 7ක්. එවනම් 16.8යි 7යි එකතු කරාම US බිලියන 23.8ක්. US බිලියන 23.8ක් මේ සඳහා අපට ලැබෙනවා. ඒ නිසා මේ ආධාර හරහා රටේ ආර්ථික ධනාත්මක තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා මුලැසනේ සභාපතිතුමනි. ඒ වගේම මම දැක්ක උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා කියනවා දැන් මේකේ ඩොලර් වලට තියෙන විසඳුම මොකක්ද කියලා ඇහුවා. එතුමා කියනවා මේ අර්බුදේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලට යාම තුල අපේ රටේ තියෙන ඩොලර් අර්බුදේ තියෙන විසඳුම මොකක්ද කියලා අහනවා. මුලැසනේ සභාපතිතුමනි අපි දන්නවා අපේ රටේ දැන් මේ 20-23 අවුරුද්ද ගතතින් අපේ ආනයන US බිලියන 18කට අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන US බිලියන 12යි. ඒ වගේම අපිට දැන් මේ ණය ප්‍රතියෝගිතකරණය කිරීම තුලින් අපිට තව US බිලියන 2.8ක් අවශ්‍ය වෙනවා අපේ ණය ගෙවන්න. ඒ කියන්නේ අපිට ආනයන අපනයන සාමේ ණය පරතරය ගත්තාම අපිට US බිලියන 8.8 හිඟයක් තියෙනවා. මේ 8.8 හිඟේ මග හරවා ගන්න කොහොමද කියලා. දැන් අපි මේ වෙනකොට තියෙන සංඛ්‍යා ලේඛන අනුව විදේශ ප්‍රේෂණ වලින් පමණක් අපිට US බිලියන 5කට ආසන්න මුදලක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. මේ වෙනකොට අවිල්ල තියෙන මුදල් සංසන්දනය කරලා බලපුවාම ඒ වගේම සංචාරක ව්‍යාපාරේ අපි බලාපොරොත්තු වෙන US බිලියන 4ක්, ඒ කියන්නේ අපිට US බිලියන 9ක් මේ විදේශ ශ්‍රමිකයන්ගේ සහ සංචාරක ව්‍යාපාරයෙන් ආවට පස්සේ අපිට US බිලියන 1.2ක ඉතිරියකුත් තියෙනවා මේ වසරේ අපේ සංචිත සඳහා. ඒ නිසා මේකේ ඩොලර් අර්බුදයක් නෑ. මේ වැඩපිළිවෙල තුල ඒ විතරක් නෙවෙයි අපේ ආනයන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන බඩවල මුදලෙන් අපිට පුළුවන් අපේ ආනයන සඳහා වෙන් කරන්න. ඒ නිසා මේ හරහා කිසිදු ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන එක විපක්ෂයේ අය කියන එකට අපි පැහැදිලිව කරන්න ඕනේ. ඒ වගේම අපි උදාහරණයක් ගත්තොත් මුලස්සනේ සභාපතිතුමනි මේ 20-23 ජනවාරි පළවෙනි මාස 4 අපේ ආනයන අපනයන අතර දෙන පරතරය ගත්තොත් අපි සාමාන්‍යයෙන් ආනයන අපනයන අතර ලොකු පරතරයක් තිබුණා. හැබැයි මේ ආනයන සීමා පැනවීම තුළ මේ පළමු මාස හතර තුළ අපිට US බිලියන 1ක් ඉතුරු කරගන්න පුළුවන් වුණා රජයට. ඒ නිසා ඒක අපිට සංචිත වලට දාන්න පුළුවන් වුණා. ඒ නිසා මේ මාස හතර තුර අපි හරියට කළමනාකරණය කරගත්තයි කියලා කියන්නේ අපි මේ ඩොලර් අර්බුදයට යන්න අපි අවශ්‍ය නැහැ කියන එක කියන්න ඕනේ. ඒ වගේම අපි ඉදිරි කාලේ ඊටාම රජය හැටියට දැඩි තීන්දු ගණනාවක් කරන්න තියෙනවා. ඒ තමයි අපි කඩිනමින් ණය ගෙවීමේ සාකච්ඡා අපි අවසන් කළ යුතු තියෙනවා මුලස්සනේ සභාපතිතුමනි. ඒ වගේම රජයේ බදු ආදායම සහ වියදම අතර තියෙන පරතරය අඩුකරන්න මේ වෙනකොටත් රජයේ කටයුතු කරගෙන යනවා. මේක අපි හරියාරෝ කාර්විෂ්ඨ කළ යුතුව තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය බදු ආදායම US අපේ බිලියන 1900ක් තිබ්බේ මේක 2900 දක්වා අපි වැඩි කරගන්න ඕනේ. අපි බිලියන 1000කින් අපේ රාජ්‍ය බදු ආදායම වැඩි කරගන්න ඕනේ. ඒ ඉලක්කයට අපි යා යුතුව තියෙනවා. ඒ වගේම අපේ විදේශ සංචිත අපි වැඩි කළ යුතුව තියෙනවා. ඒ වගේම උද්දමනය වැඩි වෙලා තිබුණ උද්දමනය අපි ගන්න අපි තිබුණා වගේම 5%කට 10%කට අපි අඩු කළ යුතුව තියෙනවා. ඒ වගේම අපි මුදල් ලැච්චු ගැසීම නතර කළ යුතුව තියෙනවා. මේ ඉලක්ක කරා මේ ජාත්‍යන්තර මූල්‍ය රමුදලත් එක්ක මේ ආපුව එකඟතාවෙනුත් එක්ක අපි යන්න ඕනේ මූලස්සනේ ගරු සභාපතිතුමනි. ඒ වගේම විපක්ෂය අපි දැක්ක හැම කෙනාම කතා කරලා කියනවා මේ බදු වැඩි කරන එක පිළිබඳ. මේ හැම කෙනාම මම කනගාටු වෙනවා විපක්ෂයට. අපි විපක්ෂයේ ඉඳදී අපිත් කරපු දෙයක් මේක. අපේ පාර්ලිමේන්තුවේ තියෙන අවාසනාවන්තම දේ මේ රටේ තීරණාත්මක ජාතික ප්‍රශ්නවලදී විපක්ෂය බලන්නේ මේක දේශපාලන කෝණේ. මේක දේශපාලන වශයෙන් අපිට වාසි දවාසිද කියලා බලන්නේ රටට වාසි දවාසිද කියලා විපක්ෂය බලන්නේ නැහැ. මම හිතන්නේ ඒක අපිත් කරා. හැබැයි මේ අරගලෙන් පස්සේ අපි හැමෝගෙම ඇස්සැරිලා. ඒ නිසා ජාතික ප්‍රශ්නවලදී පක්ෂ විපක්ෂ අපි වෙන් විය යුතු නැහැ කියන එකයි මගේ පෞද්ගලික මතය. මට මතකයි අවුරුදු 30ක් මේ රටේ තිබ්බ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනකොට එදා විපක්ෂය හැසිරිච්ච ආකාරය මට මතකයි. ජනතා විමුක්ති පෙරමුණ අද මේ රට වෙනුවෙන් කතා කරනවා. 2009 එදා යුද්ධයේ තීරණාත්මක වෙලාවේ ආයවැය පරාජය කරන්න නායකත්වයේ ගත්තේ අනුර දිසානායක. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ආයවැය පෙරදුනා නම් අද යුද්ධය තව වෙනකන් අවසන් වෙලා නැහැ. ඒ නිසා ආයවැය පරාජය කරන්න නායකත්වයේ ගත්තේ 2009 අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ. මට අද වගේ මතකයි අද ජයරාජ් ප්‍රනාන්දුල්ල ඇමතිතුමා ජීවතුන් අතර නැති නිසා එතුවා හිටපු ඉඳා අපි එදා ආයවැය ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා. විමල් වීරවස් සහෝදරයා වගේ පිරිස අපිත් එක්ක ආපු නිසා. ඒ විතරක් නෙවෙයි මට මතකයි යුද්ධේ අපි කිලිනොච්චියට යනකොට කිරියල්ල මහත්තයා කිව්වා අපි යනවා මැදපච්චයට කියලා. එතුමායි අපි යුද්ධ කරනකොට එතුමා කිව්වා ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ තමයි විපක්ෂය බැලුවේ. ඇයි විපක්ෂය බැලුවා යුද්ධේ වෙලාවේ මේ යුද්ධේ ජයග්‍රහණය කරොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශක්තිමත් වෙනවා. මේ යුද්ධේ තවතුරට තිබ්බොතින් විපක්ෂයට හොඳ කලක් යයි කියලා. ඒ නිසා රටේ ජාතික ප්‍රශ්නවලදී විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ මේක නෙවෙයි කියලා මම පෞද්ගලික විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙවෙයි මුලස්සනේ සභාපතිතුමනි, අපිට මතකයි කොවිඩ් වසංගතයේ වෙලාවේ මොකද කරේ විපක්ෂය? මොන තරම් විවේචන කරාද? රට අරින්න කියලා මොන තරම් බලපෑම් කරාද? ඒ නිසා මේ වගේ ජාතික ප්‍රශ්නවලදී අපි විශ්වාස කරනවා විපක්ෂය කළ යුත්තේ විපක්ෂයට වාසි දේ නෙවෙයි රටට වාසි දේ තමයි විපක්ෂය කළ යුත්තේ. දැකද බලන්න මේ අපි බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. රටම බරපතල සමාජ ජනතාව සමාජ අසහනයකට මුහුණ දීලා ඉලාවක්. මිනිසුන්ට තෙල් ටික නැහැ, කන්න ටික නැහැ, මිනිසුන්ට ජීවත් වෙන්න බෑ, බඩුමිල එල ගිහිල්ලා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ආර්ථික අර්බුදෙන් මිදෙන්න හදනකොට ඒකට විරුද්ධව විපක්ෂය කටයුතු කරනවා. මේ වෙනකොටත් විපක්ෂ නායකතුමා, විපක්ෂ නායක කාර්යාලය, විපක්ෂ පක්ෂ ඔක්කොම ගෙන්නගෙන මේකට විරුද්ධව ඡන්ද දෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. මේකද කළ යුත්තේ? මේකද අපි කළ යුත්තේ? නෑ, මේක නෙවෙයි අපි කළ යුත්තේ. මේ වෙලාවේ විපක්ෂ සාධනීය අදහස් අපිට දීලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක තමයි බලන්නේ. එතුමලා හිතාගෙන ඉන්නේ මේ IMF එකට ගිහිල්ලා ආර්ථික අර්බුදයෙන් ගොඩ වෙලා මේ ආර්ථිකය ශක්තිමත් වෙලා රට හරිමකට ගියොත් විපක්ෂයට යන්නේ නම් නැති වෙනවා. විපක්ෂයෙන් කණ්ඩායමක් ඇදලා ආණ්ඩුවට යනවා, ඇමතිකම් ගන්නවා, සජිත් ප්‍රේමදාස මහත්තයා තනි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ඒක තමයි කළ යුත්තේ. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි, අපි පිළිගන්න ඕනේ මේ රටේ රාජ්‍ය බදු ආදායමේ තියෙන අවුල. අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ගතොත් 8%, මේක 2019 13%, අපේ ඉලක්කය බලාපොරොත්තු වෙන මේක 15%ට ගෙනියන්න. ඒ නිසා අපි අනිවාර්යෙන් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය බදු ආදායම 15% දක්වා අපි අනිවාර්යෙන් කළ යුතු තියෙනවා. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි, මේ බදු ගැන කතා කරමු. මොකද අපේ රටේ තියෙන බදු ප්‍රතිපත්තිය මේක තමයි අපේ රටට ගහලා තියෙන ලොකුම හේනේ. අද බලන්න කැමැති කෙනෙකුට ඕනෙම ගාණක් ගෙවන්න පුළුවන්. එහෙම බදු ගෙවන රටක් තියෙනවා? මට ඕනේ නම් කෝටි 100ක් ආදායම් තිබ්බත් රුපියල් 10ක් බදු ගෙවන්න පුළුවන්. එකාද මධ්‍යපාර්තමේන්තුව පිළිගන්නවා. මොකද ඒ බදු ප්‍රතිපත්තිය. ඒ වගේ විතරක් නෙවෙයි විගණන සමාගමක් දෙන ඕනෑම විගණනයක් දේශීය ආදම් මධ්‍යපාර්තමේන්තුව පිළිගන්න. මොකද ඒ නීතිය ඕනෑම කෙනෙකුට බිලියන ගාණක් බදු නගව ඉන්න පුළුවන්. ඔහුට භාවිතා කරන්නේ සාමාන්‍ය නීතිය උසාවියට ගිහිල්ලා පැරගෙන ඉන්න පුළුවන්. මෙහෙම පුළුවන් ද රටකට බදු එක්කව කරන්න. මේක වහාම වෙනස් කළ යුතුයි. උපයන ආදායමට බදු ගෙවිය යුතුයි මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ම. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මම හැමදාම කෝ මේක පටන් අරපු පාර්ලිමේන්තුවේ දෙ25ටම ලිපිකණු වරින්න පාර්ලිමේන්තුවෙන් අපි ආදායම් බදු ගෙවමු. රටට ආදර්ශයක් වෙමු. අපි 150කට වැඩි පිරිසක් මෙතන ආදායම් බදු අපි ගෙවනවා. ඒ නිසා අපි සියලු දෙනා උපයන ආදායමට බදු ගෙවන්න රටක් හැටියට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි බදු නැගවෙන පුද්ගලෙක් ඉන්නවනම් අධිකරණයට දාලා ඔහුව බන්ධනා කරලා උඩ දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන නීති මේ රටේ වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන විගණන සමාගම් ඔය තියෙන ලොකු ලොකු කම්පැනි ඔය විගණන සමාගම් තමයි මේ බදු වල ලොකුම වංචාව කරන්නේ. මේ සියලු දෙනාම සොයා බලලා මේවා පිළිබඳ අධ්‍යයනය කරලා ඒ විගණන සමාගම් වැරදි තොරතුරු දෙනවා නම් ඔවුන්ගේ විගණන සමාගම් අහෝසි කරන්න ඔහුට නඩු දාන නීති අපි මේ රටට ගේන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි. ඇයි අපි මෙහෙම කියන්නේ? අපි දිගින් දිගට කිව්වා. දැන් අද ගත්තොත් 2020 ගත්තොතින් ලියාපදිංචි ලිපිගණු තියෙන තනි පුද්ගල ඒකාම්බදු ආදම්බ දෙපාර්තමේන්තුවේ 292,000යි. මේකෙන් රිටර්න් සෙවලා තියෙන්නේ 125,000යි. මුලස්සනේ සභාපතිතුමනි මොනතරම් කණගාටුයිද කියලා බලන්න 2023 අවුරුද්දේ රුපියලක් හරි බදු ගෙවලා තියෙන්නේ 30,000යි. මිලියන 22ක් ඉන්න රටක තනි පුද්ගල බදු ගෙවන්නේ 30,000ක් නම් අපි කොහෙද යන්නේ? අපි කොහොමද ඉන්නේ? අපේ රටේ පෞද්ගලික සමාගම් තියෙන 105,000, මේකේ රිටර්න් සෙවලා තියෙන 40,000යි, මේ කම්පැනි 105,000න් මේ වසරේ තාම රුපියලක් හරි බදු ගෙවලා තියෙන්නේ 15,000යි. මේ බිලියන ගණන් මුදල් උපයන කෝටි ගණන් හම්බ කරන ව්‍යාපාරිකයෝ 15,000ද මේ රටේ ඉන්නේ. ඒ නිසා ඔබතුමා අද ක්‍රෙඩිට් කාඩ් සමාගමකට ගිහලා කම්පැනිට ගිහලා ක්‍රෙඩිට් කාඩ් එක ගත්තොත් මාසෙකට ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පුද්ගලයෝ 110,000ට 120,000ට වැඩි ක්‍රෙඩිට් කාඩ් අද හවසට කොළඹට ගිහිල්ලා කොළඹ සමාජ ශාලාවල වියදම් කරන තරුණයන්ගේ මුදල් බැලුවොත් මේ කිසි කෙනෙක් බදු මුදල් ගෙවන්නේ නැහැ. මම ඔබතුමාට කිව්වා මෙරටේ ප්‍රධාන වීමෝල් හිමියෝ බිලියන ගණන් ගිණුමට එවනවා 7-5ක් බදු ගෙවන්නේ නැහැ. මෙරටේ දේපල විකුණන අපාර්ට්මන්ට්ස් ගන්න ප්‍රබල පුද්ගලයෝ බිලියන ගණන් මුදල් හොයනවා 7-5ක් ගෙවන්නේ නැහැ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට මුදල් දීලා මේ විගණන සමාගම් වලට මුදල් දීලා මේ සියල්ල වහලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය බදු ආදායම් වැඩි කරනවායි කියලා කියන්නේ රාජ්‍ය සේවකයන්ගෙන් බදු අය කිරීම විතරක් නෙවෙයි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රතියෝගිත කරන කල යුතුයි. අපිට මතකයි රැම්ස් කියලා පරිගණක වැඩපිළිලක් හැදුවා US බිලියන ගාණක් වියදම් කළා. ඔබතුමා දන්නවා මේ වෙනකොට අවුරුදු 10යි. අද වෙනකන් මේකේ කිසි දෙයක් කිසිම තොරතුරක් දත්ත හොයාගන්න ක්‍රමයක් නැහැ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තියෙනවා. රටේ ඕනෑම ඉඩමක් වික්කොත් ඒ තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එනවා. ඒ වගේම රටේ ඕනෑම වාහනයක් ගත්තොත් ඒ තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එනවා. ඒ වගේම මේ ක්‍රෙඩිට් කාඩ් කම්පැනිස් වල සියලු තොරතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගන්න පුළුවන්. මම අහනවා ආදායම් බදු කොමසාරිස් ජනරාල්තුමාගෙන් මේකක් මේ කොළඹ විකුණන එක ඉඩමකට බදු ගහලා තියෙනවද කියලා. නැහැ. ඒව කරන්නේ නැහැ. ඔබතුමා ගිහලා බැලුවොත් අද ගෝල් ෆේස් එකේ මම මේ ඊයේ පෙරේද මට මගේ යාළුවෙක් කතා කරලා කිව්වා ඒ අර ඉන්දියාවේ හදන අපාර්ට්මන්ට් එකක් මිලියන 600යි 700යි අපේ මිනිස්සු ගන්නවා. ඒව කවුද ගන්නේ? කොහෙන්ද සල්ලි හම්බුනේ? මේ කිසිවක් ගැන හොයන්නේ නැහැ. ඒ නිසා රට හදනවා නම් මේ 225 අපිට විතරක් බෑ. මේ රටේ සියලු දෙනා මේකට හිට ගන්න ඕනේ. මේ රටේ හැම කෙනෙකුටම මේක නීතියක් තියෙන්න ඕනේ. ඒ නීතිය දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි, ඒ නීතිය රාජ්‍ය සේවකයටත්, ඒ නීතිය මේ රටේ පුරවැසියටත් සියලු දෙනාට සමාන වෙන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා අවසාන වශයෙන් මුලසනේ සභාපතිතුමනි මම විශ්වාස කරනවා මේ තත්ත්වයේ තුල අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ වෙනකොට 16 වතාවක් ගියත් මේ වෙලාවේ මේ අරගලයත් එක්ක මේ මූණ දුන්න අභියෝගය අපි හරියට අඳුරගෙන තියෙන නිසා අපි විශ්වාස කරනවා අපි මූණ දුන්න රුපියල් අරමුදේටත්, ඒ වගේම ඩොලර් අරමුදේටත්, මේ රටේ දෙන සමාජ අසහනයටත් විසඳුම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම තුළින් අපිට අනිවාර්ය සහන ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන්නේ ඔබතුමාලා මේ වෙලාවේ පෞද්ගලික දේශපාලන වාසි ගැන හිතන්නේ නැතුව. අපි දැක්ක TN එක කිව්වා අද ඡන්ද දෙන්න විදියක් නැහැ කියලා. ඒ අය ඡන්දෙන් බැහැර වුණා ඒත් කමක් නැහැ. ඒ අයට දේශපාලන වශයෙන් හැබැයි ඒ කියන්නේ ඒ අය මේකට විරුද්ධ නැහැ කියන එකයි. මම දැක්ක අපේ මිත්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා තනියම ඉන්නවා අපේ සීවී ගුණරත්න මැතිතුමාගේ මල්ලි වගේ රතු ලෙන්සුවක් දාගෙන මයි ෆ්‍රෙන්ඩ් ඉතින් එතුමත් මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ලනුව කාගෙන එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ විපක්ෂය කළ යුත්තේ මීට වැඩිය විපක්ෂය අපි දැක්ක ඉතිහාසෙම තමුන්නාන්සලා කරගත්ත දේවල් යුද්ධ වෙලාවේ කොවිඩ් එක වෙලාවේ මේ ආර්ථික අර්බුදයේ වෙලාවේ මේ සියලු අභියෝග හමුවේ රටේ ජාතික ප්‍රශ්නවලදී ඔබ දේශපාලන කෝණයකින් තමයි බලන්නේ ඔබ හිතන්නේ ඔබ දේශපාලන කෝණයකින් බැලුවොත් මේක සාර්ථකයි කියලා ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ 225 හැටියට රටේ ජාතික ප්‍රශ්නවලදී අපි පොදු එකඟතාවයකින් කටයුතු කළ යුතුයි ඒක අදත් හෙටත් ඉදිරියටත් එකට අපි මේ තීන්දුව ගත යුතුයි කියන එකත් මතක් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ස්තුති මීලකට රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා විනාඩි 9ක කාලයක්
මුලසන ඔබන ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ අපේ මට පෙරේ කතා කරපු අපේ ගරු අමතුමා විපක්ෂයේ කාර්යභාරය ගැන මේ මොහොතේ ඉෂ්ට කළ යුතු කාර්යභාරය ගැන බොහොම පැහැදිලිව එතුමා කතා කරා මම හිතන්නේ එතුමා අපිට මතක් කරලා දෙනවා යහපාලන රජයේ කාලේ විපක්ෂයේ කාර්යභාරය හරියාකාර ඉෂ්ට කරපු විදිය මිරිස් කුඩු ප්‍රහාරයන් වලට ලක් කරපු විදිය කතානායක පුටුවට වතුර වක් කරපු විදිය මේකේ මයික් ටික කඩලා මේකේ රෑ නිදි මරපු විදිය ඉෂ්ට සිද්ධ කරලා මේ රටට කරපු යහපත මේ රට ගොඩනගන්න කරපු ප්‍රතිඵලය තමයි අද මේ අපි සියලු දෙනා අත් විඳින්මින් ඉන්නේ එදා විපක්ෂයේ කාර්යභාරයේ ওই විදියට සත්භාවයෙන් ගෞරවත්වයක් ඇතුව ඉෂ්ට කරලා තිබ්බනම් මං හිතන්නේ අපේ රට මේ විදියට බංකොලොත් වෙන්නේ නැහැ ඒ නිසා පොයින්ට් ඔෆ් ඕඩර් එක පොයින්ට් එක කියන්න මගේ වෙලාව දෙන්න
ඔව් මේ ඔව් මහින්දාරන් මතු
අපෙන් හරි දෙන්න මගේ මිත්‍ර සහෝදර මන්ත්‍රීතුමා මම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු එක ඒ විතරක් නෙවෙයි ඔබතුමා දන්නේ මිරිස්කුඩු ගහපු එක විතරයි අපිට විපක්ෂයෙන් ඇවිල්ලා අපේ මන්ත්‍රු ගණනාවකට එකවරක් ගැව්වා ඒක ඔය ඔක්කොම වැරදි මම කියන්නේ ගහ ගන්න එක නෙවෙයි රටේ ජාතික ප්‍රශ්නවලදී අපි ආයුතු එකඟතාවයේ පිළිබඳව කරු මන්ත්‍රීතුමා මම කිව්වේ
ස්තුති
බොහොම ස්තුතියි කරු එමුතුමනි ඉතින් ඒක තමයි අපි කියන්නේ ඔය කෝක කරන්න ගියත් අවසානයේ ඔබතුමාලා දැන් ওই පැත්තට ගියපුවාම තමයි තේරෙන්නේ මේ පැත්තෙන් දැන් කරපු සෙල්ලම් වල වැරද්ද මොකද්ද කියලා. ඒ වගේම ওই පැත්තට ගිහිල්ලා ඔබතුමාලා මොනවද කරේ? පෞගේ කාල සීමාවෙම දැන් ඔබතුමා මහා ලොකුවට බදු විද්‍යාවල් ගැන කතා කරා. මෙරටේ බදු පැහැරාණ ඉන්නන් ගැන කතා කරා. මෙරටේ මහා පරිමාණයෙන් මංකොල්ල කන මිනිස්සු, මෙරටේ රාජ්‍ය දේපළ හොරා කන මිනිස්සු, මෙරටේ නීතිය කාලා මේ පාර්ලිමේන්තුව ඇතුළතම රිංගලා ඉන්න මිනිස්සු ආරක්ෂා වෙලා ඉන්න විදිය ගැන ඔබතුමා කතා කරනවද? ඒ කට්ටිය අත්තරංගුඩ ගන්න කතා කරනවා යම් කිසි ප්‍රමාණයකින් මේ රටේ වෘත්තියක් ඇති කරලා ව්‍යාපාරයක් ඇති කරලා මේ රටේ ප්‍රමාණයකට රැකියා දීලා මේ රටේ ව්‍යාපාරයක් කරන කෙනා හූර්ලා මෙරිකලා ඉස්මටිකත් එක්ක අරගෙන මේ රටේ ව්‍යාපාර විදිහට ඉස්සර ගෙනියනවා වෙනුවට එයාටත් සාධාරණ විදිහට බදු ගෙවිය යුතු වෙනවා වගේම අපේ රටේ මේ රට මේ තරම් බංකොලොත් වෙන්න දේශපාලන කරුණු කාරණා බලපෑවා දේශපාලන හිතේසිකම් අනුව මේ රටේ දේපල මංකොල්ල කාපු ඔබතුමාලා මේ පේලියවල මේ 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 කඳවුර ඇතුලේ මේ සභාගර්භය ඇතුලේ ගත්තොත් මේ අය දේශපාලනට එන්න කලින් හිටපු තැන් කොහෙද අද තමන්ගේ ආදායම් කොහෙද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ක්‍රමවේදයක් සකස් කරා නම් මං හිතන්නේ මේවට අපිට බොහොම පැහැදිලි උත්තර ලැබෙයි මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුන් කොනවාද කියන එක අපිට බොහොම පැහැදිලිව පෙනේ ඒ නිසා විවාද කරලා වැඩක් නැහැ කලින් ඔබතුමාලා ඔතන ඉන්නකොට කැමති කෙනෙක් අපි දන්නෝ ඒ කතා කරපු කැමතිතුමෙක් කියනවා රනිල් වික්‍රමසිංහ හිරේ දාපුවම තමයි මට නිින්දන්නේ කියලා. දැන් හිරේ දාලා දෙනවා ජනාධිපති පුටුවේ වාඩි කරපුවම තමයි හිරේ දාලා නිින්දන්නේ ඇති ෂෝක් එකට. එහෙම කියපු මහත්තුරු තමයි දැන් අද කියන්නේ රනිල් වික්‍රමසිංහ මැත්තොමේ IMF අරගෙන ගිහිල්ලා අපේ රට ක්‍රමානුකූලව දැන් මේ ඉස්සරහට ගේනවා කියලා. IMF යන්න කියලා අපි කිව්වා බොහොම පැහැදිලිව. විපක්ෂයේ විදිහට අපි කිව්වේ 2020 මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ආපු තැන ඉඳලා අපි කිව්වා මේ රටේ ආර්ථිකය කොහටද ගමන් කරන්නේ. හැබැයි ආර්ථිකය හසුරවපු ආර්ථිකය මෙහෙවපු ඒ කණ්ඩායමට බැරි වුණා රට කොහටද යන්නේ කියන එක හඳුනා ගන්න බැරි වුණා. බදු සහන පිට සහන දුන්නා. ලැබිච්ච බදු කප්පාදු කරා. ඒ විතරක් නෙමෙයි සීනි වලින් බදු වංචා කරා. සුදු ලුණු වලින් බදු වංචා කරා. පොල් තෙල් වලින් බදු වංචා කරා. ඒ කරලා මේ රටේ ආර්ථිකය උස්සලා පොළවේ ගහලා කෘෂිකර්මාන්තය විනාශෙන් විනාශනපත් කළා. මේ රටේ නිෂ්පාදනයක් ආපු කෘෂිකර්මාන්තය නැත්තරම් නැති කරලා බංගලොත් කරපු උදවිය දැන් අද කතා කරලා කියන කාරණා ඇහුවාම අපිට hina යන්න ඕනේ කොහින්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගරු ඇමතුමනි අපි යන්න කියපු වෙලාවේ මේ රටේ ගියා නම් අද අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තිබුණා මේට වැඩි අඩු කුලිහිල් කොන්දේසි යටතේ මේ IMF ණය ටික ලබා ගන්න. එහෙම ණයාගත්තා නම් අපි බංගලොත් කියන ලේබල් එකේ වදින්න කලින් අපිට තව ක්‍රමානුකූල ඉස්සරහට යන්න ක්‍රමවේදයන් සකස් කරගන්න තිබුණා. එතකොට පඬිද කතා කියලා අර කබ්‍රාල් මැත්තුමා උතන ඉඳලා කියනකොට අප්පුඩි ගහපු උදවියම අද කියනවා අද මේක අර වෙන විකල්පයක් තියෙනවා නම් කියන්න කියලා කියනවා. අද විකල්පයක් නැති වෙන්න තිබුණා. හැබැයි අද අපි මේ විවාදය ගන්න මොකටද? අද මේ විවාදේ කිසි තේරුමක් නැහෙනි. හොරෙන් මගුල් කාලා හොරෙන් මදු සමය ගත කරලා ඊට පස්සේ ළමේ පුත් ඉපදුනාට පස්සේ ළමයට උපන්න දෙන්න නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. ඒ දරුවාගේ උපන්න දෙන්න දැන් මේ දරුවා අපව මරලා දාන්නද අපි? මේ දරුවාගේ ඔක්කොම දේවල් වෙලා ඉවරයි. දෙක ණය වාරිකේ උතරක ඉවරයි. මේක ගෙනාව නම් දැන් ඉස්සරහටවත් තව උෂ්ඨ කරන්න තියෙන කොන්දේසි ටික මේ කොන්දේසි ටික අපි විවාදයට ගන්න තිබුණා.
මේ කොන්දේසි ටික හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්න මේ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේ අපහසුතාවන් වලින් ගලව ගන්න අපි රටක් විදියට මුහුණ දෙන්නේ කොහමද? අපි මේ ආණ්ඩුව විදියට විපක්ෂ විදියට අපි පාර්ලිමේන්තුව විදියට මේකට උත්තර හොයන්නේ කොහොමද කියලා අපි මෙතන විවාද කරා නම් හරි. හැබැයි අර රෑක් තැන් තැන් වල läගලා හම්බෙච්ච උප්පැන්න උප්පත්තිලාභී ලැබපු ලරුවට උප්පැන්න දෙන්න මේක නේද? මේකේ ඡන්දයක් විමසුවා කියලා ඡන්දෙ දුන්නා කියලාවත් ඡන්දෙ නොදුන්නා කියලා ඡන්දෙ පෙරදුනා කියලාවත් මේ යන ප්‍රොසෙස් එක ක්‍රමවේදයෙන් නතර වෙනවද? ඒ කිසි දෙයක් නැහැ. ඒකේ කරලා තියෙන්නේ මොනවද? අර අපි දැන් අපි මම අපි පොඩි කාලේ දාපු කාටුන් එකක් තිබ්බා සූර පප්පා කියලා. ඒකේ තිබුණා අර අමාරු මිනිස්සුන්ට කරන්න බැරි දෙයයන්ට විතරක් කළ හැකි වැඩ කන්දරාවක් ඒකේ පෙන්නනවා. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ හිතාන ඉන්නේ මේ දෙයයන්ට විතරක් කළ හැකි වැඩ කන්දරාවක් මං ඉෂ්ට කරා කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් ඔය ආණ්ඩුව පැත්තෙන් මේ වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. IMF එකෙන් කොන්දේසි දානවා යස් සර් උස අපි ඒක කරන්න ජනතාවට ඒක පටවනවා. ජනතාව සම්පූර්ණයෙන් මේක විදරාගෙන ජනතාව කරපු කැපවීම වල ප්‍රතිඵලයේ විදියට විදුලි බිලෙන් දරාගෙන වතුර බිලෙන් දරාගෙන ගෑස් වලින් දරාගෙන ඉන්ධන වලින් දරාගෙන හැම හැකින්ම දරාගෙන ජනතාව කරපු කැපවීම වලින් ප්‍රතිඵලයේ විදියට අදට අපිට IMF එකෙන් සොච්චමක් ණයදී ලැබෙනවා. ඒක ලැබුණාම අච්චරක් ලැබුණා මෙච්චරක් ලැබුණා මේක විතරක් නෙමෙයි මේක පිටිපස්සෙන් තවත් මෙච්චරක් එනවා. හරි ෂෝක් මේක කියලා අද කතා කරන උදවිය එදා IMF කිව්වා හරි වහකදුරු වගේ කතා කරා. එතකොට එහෙම කතා කරලා අද මේක හම්බුනහම රටේ ජනතාව ලැබු ජයග්‍රහණය රටේ ජනතාව කරපු කැපවීම වලට ලැබිච්ච ප්‍රතිඵලය. හැබැයි මේකෙන් ලැබුණන් පස්සේවත් අද රටක් විදියට මේකේ උත්තර හොයන්න කටයුතු කරනවා. අදවත් මේ රටේ දූෂණේ අපිට පුළුවන් වුණා නම් මේ රටේ අබතුමලාගේ සත්භාවයෙන් අපිට මේක විවාදයක් කරගෙන දවස් ගණනාවක මේ රටේ දූෂණ විරෝධය ගැන කතා කරන්න අපි සත්භාවයෙන් දූෂණ වළක්වන්න ක්‍රමවේදයක් සකස් කරගන්න අපි කතා කරන්නේ අද මේ කාල සීමාව මේ දවස් තුන ඉතාම වැදගත් වෙන්න තිබුණා. හැබැයි මේ උප්පත්ති ලාභය ලැබු දරුවට උප්පන්න දෙන්න මේ දරුවා හම්බුනේ අර විදියට ඒ දරුවට අපි මෙව කරේ මේක විදියට ඒ දරුවා තමයි ටොපේ ටොප් දරුවා මේ දරුවා ඇවිද්දවනවද මේ දරුවා ඉක්මනින් දුවවනවද නැත්නම් මේ දරුවට මොකද තියෙන නම කියලා කතා කරනවට වැඩිය මම හිතන්නේ අපිට කරන්න තිබුණා දැන් අදවත් මේ ඇතුලේ තියෙන තවත් හැංගිච්ච ගිවිසුම් වල තියෙන කොන්දේසි තව මේ පාර්ලිමේන්තුවේ අපිවත් දන්නේ නැහැ. ඔබතුමා දන්නවද කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසා මේ දන්නේ කවුද මේක සාකච්ඡා කරන්නේ? මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවක්වත් මේ සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නැහැ. ජනවරමක් තියෙන කිසි කෙනෙක් මේ කිසි දෙයකට සහභාගී වෙන්නේ නැහැ. ජනවරම රහිත කණ්ඩායමක් විසින් IMF එකත් එක්ක ගනුදෙනු කරලා ජනවරිමක් රහිත නායකයෙක් මෙරට ජනාධිපති බවට පත් කළ 134 දෙනෙක් මොනවද මේ නායකයා පත් කරන්නේ? මේ රට ආර්ථික වශයෙන් ගොඩනගන්න නෙමෙයි ඔබතුමාලා. එතුමා මේ රටේ ජනාධිපතිවරයා පත් කරේ. ඔබතුමාලා කරේ කොන්දේසි තුනක් ඉල්ලුවේ. ඒක කොන්දේසි මොකද්ද? අපේ ගිනි දීපු ගෙවල් වලට වන්දි ටික දෙන්න ඕනේ. ඒ වගේම අනිත් කොන්දේසිය තමයි අපිට මේ කාල සීමාව ඉවරනකම් පාර්ලිමේන්තුව විසුරන්න තහනම්. ඊට පස්සේ අපිව ආරක්ෂා කරලා අපිට දේශපාලනේ ඉස්සරහට යන්න පුළුවන් පසුබිම හදලා දෙන්න ඕනේ. ඒ කියන කොන්දේසි තුන වෙනුවෙන් තමයි ඔබතුමා 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුම පත් කරගත්තේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අද හිරේ දාන්න ඕන කිව්වේ. රනිල් වික්‍රමසිංහ හිරේ දාපුවම තමයි නින්දයන්නේ කියපු කට්ටිය දැන් අද රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කරන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ කොන්දේසි ටික එතුමා ඉෂ්ට කරනවා. ඒ කොන්දේසි ටික ඉෂ්ට කරන ගමන් ශ්‍රී ලාංකික පුරවැසි සියලු දෙනා
ඔබතුමාට විනිතුව කාලයක් තියෙනවා.
ඒ නිසා අපිට මට විනාඩි කීයද? විනාඩි මට දෙන්න. මට හිතන්නේ මේ මට කතා කරන්න තිබිච්ච ප්‍රධානම කාරණේ ඒ සියල්ල වගේම අනිත් පැත්තෙන් අපි ඊයේ කතාවකට අහුම්කන් දුන්නා. අපේ රටේ නීතිය උල්ලංඝනය කරලා අර කෝට්ටෙන් ගැහුවට රිදෙන්නේ නැහැලු මෝල් ගහෙන් ගහන්න ඕන කියලා මිස් කෙනෙක් ඇවිල්ලා ඊයේ කතා කරලා කිව්වේ මොනවද? නායකතුමාගේ නංගි පොරසල්ලි ගහලා වැංකුවට ගිහිල්ලා ආවුණාලු. කවුද යකෝ හොරකමක් කරානා හොරසල්ලි ඇච්චි කරානා බැංකුවට අරගෙන යන්නේ? බැංකුවට අරගෙන ගියා නම් බැංකුවේ මැෂින් වලට අහුවෙනවා කියලා දන්නේ නැති තොත්තු බබ්බු ඉන්නවද? හොරසල්ලි ගහපු එකෙක් ඉන්නවද? හල්ලි ටික අරගෙන ගිහිල්ලා බැංකුවෙන් චෙක් කරගන්න ගන්නේ? ඒ නිසා එතුමියට නොදැනුවත්ව මේ සල්ලි ටික අතට අපි ඕන කෙනෙක් යතේ හොරසල්ලි සංසරණය වෙලා ඇති. අපි කවුරක්වත් දන්නේ නැතුව. අපි ඒවා බැංකුවට ගෙනිච්චොත්ම අහුවෙන නිසා එතුමිය අරගෙන එතුමිය වින්දිතයක් පමණයි. චූදිතයට උසාවියෙන් තීන්දුව දුන්නා එතුමියට වන්දි ගෙවන්න. ඒ නිසා ඌ අල්ලගෙන දේශපාලන වාසි ලබා ගන්න මෙතන උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන උත්තමිය මතක නැහැ මේ එතුමියගේ නඩු තීන්දුවක් තියෙනවා. මේ රටේ නීතිය උල්ලංඝනය කරලා මේ රටේ ආගම නිවිගන්න තහනම් කරලා කඩාකප්පල් කරලා ඇවිල්ලා මේ රටට එන්නේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකකින් ශ්‍රී ලාංකික වීසා අරගෙන. ඒ අර මේ උසාවි දීපු තීන්දුව. එතකොට ඒ උසාවි තීන්දුව තුල උසාවියෙන් කියන උසාවියෙන් එතුමිය නිදහස් කරලා නැහැ. අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවට ගන්න බැරි පොලිසියක් අද අපේ රටේ තියෙනවා. පොලිසිය නිලධාරින්ට කියලා තියෙන උසාවි අත්අඩංගුවට ඉදිරිපත් කරන්න. මේ රටේ අම්මෝමුවේ නීතිය උල්ලංඝනය කරපු කෙනෙක්.
ඔබතුමාගේ කාලය අවසානයි.
උන්ට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තවත් විපක්ෂයේ කණ්ඩායම්වලට සහ විවිධ පුද්ගලයින්ට විවිධ විදියට තමන්ට හිතුමනාපයට මඩ ගහනවා. අපි කියලා දෙනවා ලැජ්ජා වෙන්න ඕන. මේ පාර්ලිමේන්තුවට මේ රටට අයිති නැති මේ රටේ ඉන්නවත් බැරි පුරවැසියෙක් ඇවිල්ලා මේ රටේ අපිට මඩ ගහනකොට අපි සියලු දෙනා අහගෙන ඉන්න උඩ පැනගෙන අප්පුඩි ගහ ගාන කට්ටියක් තියෙනවා විසිල් ගාන කට්ටිය
මල්ටි මා අවසන් කරන්න
මේකට අපිට උත්තර දෙන්න දෙයක් නැහැ ගිහිල්ලා උසාවියේ බඳින්න තමන්ගේ දේවල් තහවුරු කරලා කියන්න තමන්ගේ પાස්පෝර්ට් එකේ විස්තර තමන්ගේ වීසා ලබාගත්තු විදිය තමන්ගේ පුරවැසිභාවයේ තියෙන්නේ කොහෙද කියලා ගිහිල්ලා කියන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ මේකේ කාගවත් අපි නමක් කිව්වේ නැහැ කෝට්ටුවෙන් ගහනකොට රිදෙන් නැති එක කියලා මෝල් ගහෙන් ගහන්න ඕන කියලා විතරයි කිව්වේ මෝල් ගහෙන් එන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නමක්
කාගවත්
මෝල් ගහෙන් එන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒක දෙන්න එහෙම
ගරු මන්ත්‍රීතුමා මේ නඩු කටයුතු තාම ඉවර නෑ මේක තාමත් අධිකරණයේ යන කටයුත්තක් හරිද මට මේ පාර්ලිමේන්තුවේ ඇත්ත කියන්න කවුරුත් අවසර දෙන්න ඕනේ නෑ මම මේ පාර්ලිමේන්තුවේ මම දන්න සියලු දේම කියනවා මේ පාර්ලිමේන්තුව තුල හොරු
හරි
හැම හොරාවම
හරි අමතුමිය
හැම හොරා
දෙන්න බෑ කතා පොත් දෙන්න දෙන්න බෑ ඔබතුමා මම
වෙලාව ඔබතුමාගේ කාලය අවසానයි මන්තුමා ඔබතුමාගේ කාලය අවසానයි
එනා ඉවර කරන්න හරි ආයි කතාව
ඔව් මීළඟට ගරු ඉන්දික අනුරුද්ධ මහත්තුමා
බොහොමත්ම ස්තුතියි මුලාදී
11 කාලය තුමනි
මගේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව ගිවිසුම සම්බන්ධයෙන් කරන කතාවට ප්‍රථමයෙන් මම 40 වසරක් මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කරපු එම්ජී හෙක්ටර් මහතාට අද එතුමා විශ්‍රාම යනවා මේ සේවාව තුලින් අවුරුදු 40ක් මේ පාර්ලිමේන්තුවේ සේවය කරලා එතුමාට සුබ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා මොකද රාජ්‍ය නායකයෝ ගණනාවක් එක්ක රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඉඳලා වර්තමානයේ දක්වාම එතුමා කරපු කාර්යභාරය අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග කටයුතු කරද්දිත් හැම නායකයෙක් එක්කම කටයුතු කරද්දිත් එතුමා පක්ෂපාතීත්වයකින් තොරව ඔව් පක්ෂපාතීත්වයකින් තොරව ඒ කටයුතු හරියාකාර කරා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමත් ඒක මතක් කරන්න කිව්වා ඒ වගේම පාර්ලිමේන්තුවේ අද කතා නොමැති අයත් එතුමා ගැන මතක් කරන්න කිව්වා මුලාසනේ ඔබතුමාලා අපි කතා වුණා එතුමාට සුබ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන්න ඒක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා ඒ නිසා මේ මම බැලුවා මේ විපක්ෂයේ උදවිය මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොනවද කතා කරන්නේ දැන් විපක්ෂයේ උදවිය කතා කරනවා මේ ලිහිල් කොන්දේසි ලබා ගන්න තිබුණලු 21 මේකට ගියාන IMF එක මන්තිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් වලට කොන්දේසි දාන්නේ ඒ රට ආර්ථිකයේම හිර වෙන විදිහ බලලා වෙන්න ඇති. ඒ නිසා මේ කාටූන් බලලා පාර්ලිමේන්තුව ආපු අය මේ වගේ ඒවා කියන එක ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේ සමහරු පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ සූරපප්පා බලලා එහෙම නැත්නම් දොස්තර හොඳ හිත බලලා ඔය වගේ ඒවා බලලා තමයි සමහරු පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ. අනේ ගරු මන්ත්‍රීතුමන්ලා විපක්ෂේ උනත් කමක් නැහැ. 225යි මුළු රටෙම්ම මේකට තෝරගන්න. ඒ නිසා කරුණා කරලා මෙතෙන්ට ආපුවාම අදාළ විෂයයට කතා කරන්න. මේ කතා කරේ මොනවද? ඊට පස්සේ සමහරු කතා කරා සල්ලි අච්චු ගහපු ඒවා ගැන. ඉතින් ඒව අවශ්‍ය නැහැ. ඒවා එදා කතා කරා නම් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මේ සියලු දෙනා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එක වෙලාවක යද්දි හොඳයි, තව වෙලාවකට යද්දි හොඳ නැහැ. අපි ඡන්දෙ දීමින් වලකිලා ඉන්නවා. එහෙම නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ලෝකෙ කිසිම වෙලාවක ලංකාව එක්ක දුවන්නේ නැහැ. ලංකාව තමයි ලෝකෙ එක්ක දුවන්න ඕනේ. අපේ රට දුවන්න ඕනේ ලෝකෙත් එක්ක. එහෙම නැතුව ලෝකෙ ඉන්නේ නැහැ අපේ රටත් එක්ක දුවන්න. ඒ නිසා සමහරු අර ලිඳ ඇතුලේ ඉන්න ගෙම්බෝ වගේ හිතාගෙන ඉන්නවා ලිඳ තමයි ලෝකෙ කියලා. ලිඳ නෙමෙයි එකෙන් එළියට එන්න ඕන. ඒ නිසා ලිං ගැට්ටටවත් අඩුම තරමේ එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ තුල සුවිශාල අද දැනෙනවා පැල්පතට දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිනා ගැනීම විශ්වාසය දිනා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපේ රටට මේ ලැබිච්ච ඩොලර් මිලියන 300 හරි මේ වෙද්දි අපිට ලැබිච්ච එක හින්දා අද සමහර උදවියට උසස් නිලධාරින්ට එහෙම නැත්නම් ව්‍යාපාරිකයින්ට මේක ලොකු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි පිටිකිලෝ එක රුපියල් 10කින් අඩු වෙච්ච වතුකම් කරුවට මේක ලොකු දෙයක්. එහෙම නැත්නම් දුගී දුප්පත් පැල්පතේ ඉන්න පරිප්පු ටික ගෙනල්ලා උයාගෙන කන මිනිස්සයාගේ පරිප්පු කිලෝ එකේ සීනි කිලෝ එකේ මිල අඩුවීම අද මේ මිනිස්සුන්ට ලොකු දෙයක්. ඒ නිසා මේ මිනිස්සු දන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වාසිය හම්බුණාද එහෙම නැත්නම් කොහොම මේක හම්බුණාද කියලා. ඒ නිසා ජනාධිපතිතුමාට සමහරු චෝදනා කරනවා ජනවරමක් නැතුව ආවා කියලා. හැබැයි 134 දිනක් ආවේ ජනවරමෙන්. ඒ 134 දෙනා ඒ ජනවරම පාවිච්චි කරලා එතුමාව තියලා එතුමාගෙන් ඉල්ලුවේ මේ ගෙවල් ගිනි තියපුවවත් ඡන්දේ පස්සර දාහන ඒවාවත් නෙමෙයි මේ රටේ ආර්ථිකමය ශක්තිමත් කරලා ගොඩ ගන්න එක ගැනයි කතා කරේ. ඒ නිසා එතුමා පළවෙනියෙන්ම අත්පොත් තිබ්බේ ඒකට. අද එතුමා ඡන්දේ ගැනවත් එතුමා මේ ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට මුදල් දෙන එකවත් තාම සාකච්ඡා කරලා තාම ඒක කතා කරලා නැහැ. එතුමා මූලික අරමුණ අරගෙන රාජ්‍ය ඇමතිවරු දෙන්නට වගකීම් පැවරුවා. එතුමා එන්න කලින් මුදල් ඇමතිවරයා විදියට අලි සබ්‍රි ඇමතිතුමා එතුමාට ජනාධිපතිතුමා වෙන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපතිතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. හැබැයි අපේ හිටියා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ආරම්භ කරද්දී මේක බිල්ලෙක් විදියට දකින කණ්ඩායමක්. අන්න උන් ටික දැන් ගිහිල්ලා එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. අන්නේ හරක් තකතිරු තීන්දුව ගත්තු නිසා තමයි එදා ඒව ප්‍රමාද කරපු නිසා තමයි මෙන්න මේක ටික දවසකින් හරි ප්‍රමාද වුණේ. එහෙම නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නැහැ කිසිම වෙලාවක ඇවිල්ලා ලංකාවට ඕන කොන්දේසි ඇතුව මේ 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 මූල්‍ය ආධාර දෙන්න මේක අරමුදල ලබා දෙන බැංකුවක්. එහෙම නැතුව මේ අරමුදල ලබා දෙන්නේ අපි ගමේ තියෙන ග්‍රාමීය බැංකුවට ගියත් ග්‍රාමීය බැංකුව හදපු ව්‍යවස්ථාවට අනුව තමයි මේ මිනිස්සු ණය දෙන්නේ. ගණ්ඩ ගිය මිනිහා දුප්පත්ද, ගණ්ඩ ගිය මිනිහා ව්‍යාපාරිකයෙක්ද, ගණ්ඩ ගිය මිනිහා කොහොමද කියලා බලලා ණය දෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ එවැනි පුද්ගලයෝ කීප දෙනෙක් මේ ජාත්‍යන්තර මුදල බිල්ලෙක් විදියට මම හිතන්නේ කාලයක් තුල කතා කරා. ඇත්තටම ණයක් ගන්න එක බිල්ලෙක් තමයි. ඒක අපි කියන්නේ නැහැ ණය ගන්න එක හරි ෂෝක්, ණයෙන් හොඳට ගොඩ යන්න පුළුවන් එහෙම කියලා. නමුත් අපි අන්තයට වැටුණා. පෙනඩෝල් පෙත්තක් ගන්න බැරි තැනට රටපත් වුණා. එහෙම නැත්නම් ඉන්ධන ටිකක් ගෑස් ටිකක් ගෙන්න ගන්න බැරි තැනට රටපත් වුණා. දැන් සමහරු කියනවා 2.9ක් හම්බෙන්නේ මේ මොකද්ද? කෝටි බිලියන ගාණක්, ඩොලර් බිලියන ගාණක් අපි ණයයි. ඕක අරගෙන මහමූදර පොල්ලෙල්ලක් දැම්ම වගේ ඕකෙන් ඇති වැඩක් තියෙයිද කියලා. මං හිතන්නේ මේකේ පරාසෙ තේරුම් අරගෙන නැහැ. මේ කොන්දේසි ගැන කතා කරා. මේකේ දූෂණය ගැන කතා කරා. විනිවිදභාවය ගැන කතා කරා. ඒ නිසා මේ අරමුදලත් එක්ක ගිවිසුම් ගතවීමත් සමග අපිට ලැබිච්ච ප්‍රධානම වාසිය තමයි ජාත්‍යන්තරයේ අපේ දේශීය බැංකු පද්ධතිය පිළිගත්තා. අද ණයවර ලිපියක් නිකුත් කරන්න පුළුවන් තත්ත්වයට රටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ගල්ලංගුරු ටික ගන්න උනේ අපේ අතේ තියෙන මුදල්, එවෙල තියෙන මුදල් පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපිට ඉන්ධන ටික ගන්න උනේ එවෙල තියෙන මුදල් පාවිච්චි කරලා. අදටත් අපිට ගන්න සිද්ධ වෙලා තියෙන එහෙමයි. ඒ නිසා මේ කටයුතු නිසා අපිට මේ ජනතාවට අද ඩීසල් ටිකේ මිල අඩු කරන්න පුළුවන් වුණා. අද අපිට ගෑස් ටිකේ මිල අඩු කරන්න පුළුවන් වුණා. අත්‍යවශ්‍ය බඩු මුට්ටුවල මිල අඩු කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ දේශපාලන කෝත්‍ර අපි පැත්තකට දාමු. ජනාධිපතිතුමා ඒකයි කිව්වේ. ඔබ තමුන්නාන්සලා කියනවා ජනාධිපති ජනවර්මකින් නෙමෙයි ආවේ කියලා. හැබැයි එතුමා අවංකභාවයෙන් කතා කරලා කියනවා කරුණා කරලා සත්භාවයෙන් මේ මල්වට්ටේ රත තියන්න. එහෙම නැත්නම් සත්භාවයෙන් සියලු දෙනා එකතු වෙන්න. එකතු වෙලා මේ ජාත්‍යන්තරයට පෙන්වන්න අපි එකතු වෙලා මේ ඔබ තමුන්නාන්සලාගේ ණය මුදල, ණය අරමුදල පාවිච්චි කරලා අපේ රටේ මිනිස්සුන්ට ඔබ තමුන්නාන්සලාගේ කොන්දේසිත් එක්ක මේ ඊළඟ වතාවේ මේක මාස 6න් 6ට මං හිතන්නේ මේ රාජ්‍ය මුදල් ඇමතිතුමා පැහැදිලි කරා මේක මාස 6න් 6ට මේ කොන්දේසි ගැන කතා කරන්න පුළුවන්. දැන් කියනවා මේ ගිවිසුම් ගහලා ඉවරයි, ඔක්කොම කරලා ඉවරයි. ඒ නිසා මේ අන්තිම මොහොතේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට දාන්න වැඩක් නැහැ. නෑ, පාර්ලිමේන්තුවට මේක දාන එක වැඩක් තියෙනවද නැද්ද කියලා ඔබ තමුන්නාන්සලට කනගාටුවක් ඇති. මොකද මේක දාලා මේ ඡන්දේ අද දින්නහම ඔබ තමුන්නාන්සලට ඔබ තමුන්නාන්සලගේ දේශපාලන වැඩපිළිවෙල කරන්න බෑ. දේශපාලන වැඩපිළිවෙල කරන්නේ ජාත්‍යන්තරයේ ඔබ තමුන්නාන්සලාට. එහෙම නැත්නම් ඔබ තමුන්නාන්සලාට ආයේ ගමට ගිහිල්ලා ඔබ තමුන්නාන්සලාගේ දේශපාලන ව්‍යාපාරය කරන්න බෑ. මොකද ජාත්‍යන්තරයේ රටට යම්කිසි පිළිගැනීමක් ලැබෙනවා. ඒ නිසා ඒ පිළිගැනීමත් එක්ක ජාත්‍යන්තරයේ අනෙකුත් ණය දෙන ආයතන මේ රට දිහා බලලා මේ රටට උදව් කරන්න සූදානම් වෙනවා. මේකේ කොන්දේසි තියෙනවා තමයි. අපි කොන්දේසි නැහැ කියන්නේ නැහැ. මේ මූල්‍ය පහසුකම් එක්ක අරමුදල ඉදිරිපත් කරපු කොන්දේසි වල තියෙනවා 20යි 23 මේ මාසේ අන්තිම වෙද්දී මේකට ප්‍රතිහෝගත කරන සැලැස්මක් ලබා දෙන්න කියලා. ඇයි ප්‍රතිහෝගත කරන්න කියන්නේ? යම් යම් ආයතනවල තියෙන දුෂ්කරතා, යම් යම් ආයතනවල තියෙන අඩුපාඩුකම් අපි දැක්කා. දැන් ඔබ තමුන්නාන්සේලාගේ විපක්ෂ ප්‍රධාන විපක්ෂේ විපක්ෂ නායකතුමා මේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ කටයුතු කරද්දී මගේ අම්ම මොකද කරේ? එතුමා ගෙවල් හදනවට වඩා කරේ එක එක්කෙනාට රස්සා දෙන එක. උසයි මිටි බල බල අර පෝලිං ගස්ස ගස්ස සියමල ගස් ළඟ වාඩි වෙලා රැකියාව දුන්නා. රැකියාව දුන්න මිනිහා මොනවද කරේ? සැලුන් වලට ගිහිල්ලා කොණ්ඩේ කැපුවා. නෝනාගේ සැලුන් එකේද වෙන අයගේ සැලුන් එකේද අපි දන්නේ නැහැ. මේවා තමයි රැකියාව අරන් ඒ රැකියා ගත්ත අය කළේ. ඉතින් ඒ නිසා ප්‍රතිහෝ ගත කරන්න ඕනේ ඉස්සල්ලාම මං හිතන්නේ විපක්ෂ නායකවරයාව. ඊට පස්සේ විපක්ෂේ ඊට පස්සේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ආයතන ටික අද විදුලි බල මණ්ඩලයේ වැටිලා අද කලින් දේ ලීස්ගත සංස්ථාව වැටිලා අද ඉංජිනේරු සංස්ථාව වැටිලා අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැටිලා හැබැයි අපි වගකීමෙන් කියන ආධුනික මන්ත්‍රීවරු විදියට 2015 පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට බලයක් තිබුණේ නැහැ හැබැයි අපි විපක්ෂයේ හිටියා අපි ආණ්ඩු ගත්තා අද අපි එක පුද්ගලයෙකුට රස්සාවක් දීලා නැහැ මේ ආයතනවල තියෙන ඒ ආයතන කාඩර් එකෙන් පිට අපි එහෙම කටයුතු කරලා නැහැ හැබැයි අපි දන්නවා අද විපක්ෂ ගිහිල්ලා වාඩි වෙලා ඉන්න සමහර අයත් මේවාව භාවිතා කරා ඊළඟට මේ කොන්දේසි වල තියෙනවා ප්‍රමිතීන්ට අනුව දූෂණ විරෝධී නීතිය මේ රටේ හඳුන්වලා
දෙන්නේ
ඉතින් ඒ දූෂණ විරෝධී නීතිය හඳුන්වලා දෙන එක මේ කොන්දේසි වලට ඇතුළත් කිරීම වරද්දක්ද ඒ නිසා මේ කොන්දේසි වල මේවා පෙළගස්සලා තියෙනවා ඒ වගේම රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්න මේවා මාස 6න් 6ට අපි ශේහන් සේමසිංහ මුදල් රාජ්‍ය ඇමතිතුමන් සියඹලා පිටියේ රාජ්‍ය ඇමතිතුමන් ඒ වගේම ජනාධිපතිතුමන් මේ ක්‍රමවේදය ගැන අපිට පැහැදිලි කරලා දෙදි මේක මාස 6න් 6ට මේගොල්ලොත් එක්ක මේක කතා කරන්න ඕන මේකේ ප්‍රගතිය බලන්න ඕන ඒ නිසා මෙන්න මෙවැනි කොන්දේසි 10ක් උඩ මේ ඉහළ ආදායම් ලබන වැඩි ආදායම් ලබන ධනවත් එමත් නැත්නම් බද්දක් අය කිරීම සඳහා ඉතින් මේක වැරද්දක් නැහැ දැන් අද දොස්තරවරු ඉංජිනේරු මහත්වරු රට යනවා රැකියාව වලට යනවා හැබැයි ඒගොල්ලෝ උපයන ප්‍රමාණයට ඒ උපයන මුදල වැඩි නම් ඒ වැඩි ප්‍රමාණයට බදු ගෙවන්න ඕන ඒ රටට ගියත් හැබැයි ඒගොල්ලන් මෙහෙ ඉදි ගෙවන එක තමයි අමාරු මේ රටට ගෙවන එක තමයි අමාරු අනේ අපි මේ බද්ද අරගෙන සලකන්නේ පොඩි මිනිහට හැබැයි විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සමහරලාට කියන්න පුළුවන් උඹලගේ බදු අරගෙන පාර්ලිමේන්තුවේ 225 කනවා කියලා ඒ නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හැම වෙලාවෙම චෝදනා කරලා ජනතාව අතර කෝපයක් එහෙම නැත්නම් ප්‍රකෝපේ ගන්න කටයුතු කරන්න. ඒ නිසා මං හිතන්නේ අපි අර ඒ වෙලාවේ දැක්කා රාජමාණික මන්ත්‍රීතුමා කතා කරා. අද මේ විවාද කරන්න ඕන එකක් නෙමෙයි. මේ IMF එක ගැන මන්ත්‍රීවරු දන්නේ නැහැ. මේ වගේ බහුබූත ටිකක්. හැබැයි එතුමන්ට IMF එකට වඩා NGO එක වටිනවා. මං ඒක කියන්න ඕන. එතුමා IMF එකෙන් වැඩ කරන්න කැමති නැහැ. IMF එක වැඩ කරන්නේ රටට. එතුමා NGO එක පාවිච්චි කරලා NGO එකෙන් එතුමා කරන ක්‍රියාකාරකම් අපිට දැන් එළිවෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන. ගරු මන්ත්‍රීතුමාලා මේක රටේ මිනිස්සු අමාරු වැටිච්ච වෙලාවක්. ඔබ තමුන්නාන්සලා අපේ අමාරු වැටිච්ච වෙලාවක් නොවෙන්න පුළුවන්. පක්ෂයක් විදිහට අපිට ගැටලු තියෙනවා. ජනාධිපතිතුමා එක්ක අපි වැඩ කරනවා. හැබැයි මේ 225 ඇතුලේ තීරණයක් දෙන්න පුළුවන් ජනතාව හොඳින් තියනවාද? ජනතාව තව විඳෝණ ජාතියක් බවට පත් කරනවා.
ඔබේ කාලය අවසානයි.
ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ මග හරලා යන්නේක නෙමෙයි වැදගත්කම. මේ වෙලාවේ මේ මූල්‍ය අරමුදලේ මේ මුදල් ටික ලබාගෙන මේ කරන ක්‍රියාකාරකම් සියලු 225 දෙනා එකතු වෙලා එකඟ වෙලා මේ ඡන්දෙදි තමුන් පැහැදිලිවම කිව්වොත් මේකට උදව් කරනවා කියලා අන්න එදාට ජාත්‍යන්තර අපිත් එක්ක එකතු වෙයි. ඒ සහන අරගෙන අපිට ජනතාව රටේ මිනිස්සු බලන්න පුළුවන් ඒ. ඒක අවභාවිතා කළොත් අපිටත් දැනෙන යම් යම් තැන් ප්‍රශ්න තියෙනවා. අපි ඒවට කතා කරනවා. ඒ ගන්න මුදල් අවභාවිතා වුණොත් ඒ පහසුකම් අවභාවිතා වුණොත් මාස 6ක් යද්දී නැවතත් අපිට කතා කරන්න පුළුවන්. ඒ මාස 6ේදී මොකද්ද කරලා තියෙන්නේ? ඒ නිසා මම ගෞරවයෙන් නැවතත් මතක් කරනවා සියලු දෙනා මේ කටයුතු අද ඡන්ද පාවිච්චි කරලා ඒ සහයෝගය ලබා දෙන්න කියලා බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි මිලඟට ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක්.
බොහොම ස්තුතියි මුලසාරණ මන්ත්‍රීතුමනි. පදන අද දවසේ මේ දවස් 3ක් තිස්සේ විවාදය පැවතුණා. මේ විවාදය පකිතන්නේ අවශ්‍ය විවාදයක් නෙවෙයි. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මේ විවාදය ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුම්ට අස්සම් කරලා එකඟ වෙලා ආණ්ඩුව මුදල් ඇමතිවරයා විදියට ජනාධිපතිවරයා ඒ වගේම පළවෙනි ණය වාරිකෙත් අරගෙන පාර්ලිමේන්තුවේ අපි සාකච්ඡා කරනවා මේක හොඳද නැද්ද කියලා. මේකට යන්න කලින් තමයි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න තිබ්බේ. ඔය වර්තමාන ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට එතුමා මතකයි අර මේ ගෝඨාභය මහත්තයත් එක්ක සාකච්ඡාවේදී ඉවකට හිටු මුදල් ඇමතිවරයාට අභියෝග කරා ඔබතුමා මේ එකඟ වෙන දේවල් ගැන මේ පාර්ලිමේන්තුවට කියන්න කියලා. මේට අවුරුද්දකට කලින්. හැබැයි එතුමා ඒ සැප්තැම්බර් මාසේ IMF එකට ගියා. ගිවිසුම අස්සම් කරා පළවෙනි වාරිකෙත් අරගෙන ඒ තාම හරි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. හැබැයි අපි මෙතන විවාද කරනවා. මේ දවස් 3ක් තිස්සේ මේ මහජන මුදල් මේ අනවශ්‍ය දෙයකට වියදම් කිරීම ආණ්ඩුවේ මේ ගත తీරනේ වැරදි, ඒකට අපි විරුද්ධයි. ඒ නිසා කියන්න ඕනේ මේ මිලියන 330ක වාරිකේ අරගෙන දැන් දෙවෙනි වාරිකේ ගණන නම් ඔන්න සාකච්ඡා කරන්න. එහෙනම් අපි ඒ කාලයට කලින් සාකච්ඡා කරමු. නමුත් මේකෙදි කොන්දේසි විරහිතව IMF එක දාපු සියලුම කොන්දේසි වලට එකඟ වෙලා අත්සන් කරලා ඒ බර සම්පූර්ණයෙන්ම රටේ ජනතාවට පිටපටවලා ඒ යන ගමනක් තමයි මේ යන්නේ. ඒ නිසා අපි ඒ සඳහා විරෝධතාවය පළ කරනවා. ඒ එකඟතාවයන් හරහා මේ රටේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා. කියන්නේ මුළු ණයෙන් 30% විතර, එහා සමානවම දේශීය ණයත් ඒ 30% විතර ප්‍රතිව්‍යුහගත කර යුතුයි. හැබැයි ආණ්ඩුව ඉස්සෙල්ලා කිව්වේ නෑ නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ නෑ, විදේශීය ණය විතරයි ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා. නමුත් IMF එක කොන්දේසියක් දාලා තියෙනවා, ඔයාලා ඉස්සෙල්ලා ඇතුළේ එක ප්‍රතිව්‍යුහගත කරලා එන්න, ඊට පස්සේ අපි කරමු එළිය එක කියලා. සා මේ හරහා ETF, EPF ඒ වගේම රාජ්‍ය බැංකු විශාල අර්බුදයකට යනවා. ඒ අර්බුදයකට යන්නේ කොන්දේසි විරහිතව IMF කොන්දේසි වලට එකඟ වෙච්ච නිසා. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන මුවාවෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණ ගන්න හදනවා. ඒ හරහා සල්ලි එකතු කර ගන්න බලනවා. සා මේ 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 කොන්දේසි වලට ඔබතුමාල එකඟ වෙලා ඉවරයි. ආපහු මෙතන කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම ලයිට් බිල, වතුර බිල වැඩි කළා. අද වෙනකොට 120කට 25කට වැඩිය දවසකට ලයිට් කපන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මීට මාස දෙකකට කලින්ට වැඩිය අද දවසකට ලයිට් කපන, වතුර කපන ප්‍රමාණය 120කට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලයිට් බිල වැඩි කළා. ඒ වගේම තමයි පේයි ටැක්ස් එක. උපයන විට බද්ද හරහා මේ රටේ බුද්ධි ගලණය අතිශයින්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. වෛද්‍යවරු, IT ශේෂ්ත්‍රයේ ඉංජිනේරුවරු, ඒ වගේම අනිත් සියලුම ශේෂ්ත්‍රවල විද්වතුන් මේ රට හැරලා දාලා යනවා. අද විශ්වවිද්‍යාල ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල ප්‍රමාණයක් රට හැරලා දාලා යනවා. ඒ වගේම තමයි මේ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයට ගහපු බදු නිසා ඒ මිනිස්සු එක්කෝ කර්මාන්තශාලා වහලා තියෙනවා, නැත්නම් කර්මාන්තශාලා මේ රැකියා කප්පාදුවට ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට 105කට වැඩිය රැකියා අහිමි වෙලා තියෙනවා මේ රටේ මේ රැකියා කරන අය. එසා 105ක් කියන්නේ මේ පවුල් 120ක් විතර. ඒකෙන් අනාථ වෙලා තියෙනවා. ඒ වගේම මේ අපනයන ආදායම ඇගලුම් ශේෂ්ත්‍රයේ අද වෙනකොට 111කින්
ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
ඒ නිසා මේ රජය මේ කොන්දේසි වලට කොන්දේසි විරහිතව එකඟ වෙච්ච නිසා මේ රටේ ජනතාව කබලෙන් ලිපට වෙච්ච තත්ත්වයකට පත් වෙලා තිනවා. ඒ වගේම රෝහල් අද වෙනකොට හම්බන්තොට රෝහල ඉස්සරහට යුනිට් කීපයක් වහන තත්ත්වයකට පත් වෙලා තිනවා. වෛද්‍යවරු නැහැ. වෛද්‍යවරු කියන්නේ නැතුව යනවා. මේ අවසර නැතුව මේ රටින් පිට වෙලා යනවා. ඒ ගැන මුකුත් කතා කරන්න නැහැ. ඒ වගේම දැන් බෙහෙත් ටික නැහැ. ඒ වගේම අද මුලාසනේ මන්ත්‍රීතුමනි අද දුප්පතුන්ගේ ප්‍රමාණය 50%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලම මේ දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙලා තියෙනවා. මේ හරහා මේ රටේ ජනතාව තවදුරටත් දුක්ඛිත වේදනාකාරී තත්ත්වයකට පත්
වෙනවා. මන්ත්‍රීතුමා අවසන් කරනවා.
හැබැයි මට විනාඩියක් දෙන්න මුලාසනේ මන්ත්‍රීතුමනි. හැබැයි ආණ්ඩුව මේ සියල්ලම තියෙද්දි මඩ ගැහිමේ ව්‍යාපාරේ නවත්තලා නැහැ. මඩ ගහනවා. මතකයි අපිට මේ ජනාධිපතිතුමාගේ පත්වෙච්ච මන්ත්‍රීතුමා ඇවිල්ලා අර නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිතුමාට මෙතන ඇවිල්ලා පළු පැලෙන්න බැන්න පතුරු යව්වා. නන්දලාල් වීරසිංහ. ඒ වගේම තමයි මේ ප්‍රශ්න යට ගහන්න
මන්ත්‍රීතුමාට
අභූත චෝදනා එල්ල කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. හැබැයි මේවා ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න, කමන්නෑ ඒක. අපි මොන පැත්තටත් හොරාට හොරයි කියනවා. හැබැයි නිකන් බොරු මඩ අවලාද වලින් යන්න එපා. ඒ නිසා මේ ආණ්ඩුවට අපි ඉල්ලනවා
කරුණාකර අවසන් කරන මන්ත්‍රීතුමා වෙලාව අවසන්යි.
විනාඩියක් දෙන්න. ඒක නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ උමතු ආණ්ඩුව තවදුරටත් උමතු වෙලා උඩින් නැතුව පහලට බහලා මේ ජනතාවගේ ප්‍රශ්න අඳුරගෙන මේ බිමේ යථාර්ථය අවබෝධ කරගෙන වැඩ කරන්න කියලා ඉල්ලා සිටින්මින් ඒ සඳහා මොලේ පෑදේවයි කියලා මම ප්‍රාර්ථනා කරන බොහොමත්ම සුදුසු.